අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර සුබ සන්ධ්‍යාවක් වේවා දුවේ පුතේ. රුහුණු ගුරු ගෙදර තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂයේ 11 ශ්‍රේණියට අදාළ පළවෙනි පාඩම, ඒ කියන්නේ ගැටළු විසඳීම ක්‍රමරේඛ ලියුම කියන පාඩම තමයි අපි මේ දිනවල සාකච්ඡා කරමින් පවතින්නේ. අපි අද මේ පාඩමේ 3 වන දවසත් එක්කයි එකතු වෙන්නේ. කලින් දවස්වලදී අපි අනුක්‍රමය ගැන කතා කළා. අද අපේ පාඩම මෙහෙවන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා පනංගල මහබෝධි විද්‍යාලයේ නිමාෂා ටීචර්. මම ගානාගොඩ රාජකීය ජාතික පාසලේ විබෝධා හංසනී ටීචර්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්ණය හා පුනර්කරණය කියන ගැලීම් සටහන් පිළිබඳව. හොඳයි, අපිත් අද නංගිගේ අක්කගේ සංවාදයට සවන් දෙමු.
අක්කේ, ඔයා මට දීපු ගැටලුව තමයි පහෙන් බෙදෙන සංඛ්‍යාවක් නම් ප්‍රතිදානය කිරීම. මම කියන්නම්කෝ ආදාන මොනවද, ප්‍රතිදාන මොනවද, ක්‍රියාවලි මොනවද කියලා. ආදාන වෙන්නේ සංඛ්‍යාව ලබා ගැනීම. ක්‍රියාවලිය තමයි සංඛ්‍යාව පහෙන් බෙදීම, ශේෂය බිඳුවට සමානද කියලා බැලීම. ප්‍රතිදාන වෙන්නේ ශේෂය බිඳුවට සමාන නම් සංඛ්‍යාව පෙන්වීම. හරි නේද?
හරි, හොඳයි. එහෙනම් දැන් ඔයාම කියන්නකො බලන්න කොහොමද අපි ගැලීම් සටහන අඳින්නේ කියලා.
හාකි, මම කියන්නම්. මුලින්ම අපි ඍජුකෝණාශ්‍ර හැඩයක් තියෙන ශීර්ෂ වක්‍ර වුණු ඒ සංකේතය ඇඳලා ආරම්භය කියලා ලියනවා. ඊළඟට පහළට ඊතලයක් ඇඳලා ගැලීම් දිශාව දක්වනවා. ඊළඟට අපි කරන්නේ අපි ගන්න ආදානය දක්වන එකනේ. ආදානයක් දක්වන්න අපි පාවිච්චි කරන්නේ සමාන්තරාශ්‍ර හැඩය. හරි නේද අක්කේ?
ඔව්, අපි ආදානයක් මෙන් ප්‍රතිදානයක් දක්වන්න පාවිච්චි කරන්නේ සමාන්තරාශ්‍ර හැඩය.
ඔව්, ඒකේ ඇතුලේ ලියනවා සංඛ්‍යාව ලබා ගැනීම කියලා. ඊළඟට ආයෙම ඊතලයකින් ඊළඟ සංකේතයට ඊතලයක් අඳිනවා. ඊළඟ සංකේතයක්ගේ සංඛ්‍යාව පහෙන් බෙදීමනේ. ඒක ක්‍රියාවලියක්නේ. ඒක නිසා ඒක ඍජුකෝණාශ්‍ර හැඩයකින් තමයි දක්වන්නේ. ඊළඟට අපි ආයෙම ඊතලයක් දක්වනවා පහළට ගැලීම් දිශාව දක්වන්න. ඊළඟට අපි කරන්න ඕනේ ශේෂයේ බිඳුවද කියලා බලන එක නේද අක්කේ?
ඔව් නංගි. අපේ ගැටලුවේ විදියට පහෙන් බෙදෙන සංඛ්‍යාවක් ප්‍රතිදානය කරන්නනේ තියෙන්නේ. ඉතින් අපි ක්‍රියාවලියේදී සංඛ්‍යාව පහෙන් බෙදෙනවා. ඊට පස්සේ අපි පහෙන් බෙදුවට පස්සේ ලැබෙන ශේෂය බිඳුවද කියලා බලන්න ඕනි.
පහෙන් බෙදුවහම ශේෂයේ බිඳුව නම් තමයි ඉතිරි නැතිව බෙදලා තියෙන්නේ. හරි නේද? එතකොට තමයි සංඛ්‍යාව අපි පෙන්වන්න ඕනේ. ඒක නිසා ශේෂයේ බිඳුවද කියලා අහලා අපි අඳිනවා රොම්බසේ හැඩය. රොම්බසේ මුල්ලක් ශීර්ෂයක් උඩට හිටින විදියට අපි ඒ හැඩය අඳින්නේ. එතකොට ශේෂයේ බිඳුවද කියලා ලියලා ඕනම් අපි පහළට ඊතලයක් දාලා ගැලීම් දිශාව දක්වනවා. ඔව්, නැත්නම් අපිට පුළුවන් දකුණු පැත්තෙන් හරි වම් පැත්තෙන් හරි ඊතලයක් දාන්න අපි කලින් ඇඳ වගේ නැත කියලා. ඊට පස්සේ අක්කේ අපි මේ ඊතලය ඔව් කියන එක යොමු වෙන්නේ සංඛ්‍යාව පෙන්වීම කියන එකට. සංඛ්‍යාව පෙන්වීම කියන්නේ ප්‍රතිදානයක් නිසා මේ හැඩය සමාන්තරාශ්‍ර හැඩයක් වෙනවා. ඊළඟට මේ සංඛ්‍යාව පෙන්වීම කියන සංකේතයේ ඉඳලා අපි ඊතලයක් අඳිනවා අවසානය කියන සංකේතයට. අපේ අවසානය කියන සංකේතයක්ගේ ඍජුකෝණාශ්‍ර හැඩයේ ශීර්ෂ වක්‍ර වෙලා තියෙන්නේ. දැන් ශේෂයේ බිඳුවද කියලා අහපු තැන ඔව් කියන ඊතලයේ අපි ගැලීම් දිශාව දක්වගෙන ආවනේ. ඒ වුණාට නැත කියන එක අපි කොතනටවත් යොමු කරේ නැහැ. ශේෂය බිඳුවද කියන එකේදී නැතනම් අපි ඒක අවසානයට කියන සංකේතයට යොමු කරනවා. මොකද එතකොට ක්‍රියාවලිය අවසන්නේ. ශේෂය බිඳුවක් වෙන්නේ නැත්නම් අපේ ක්‍රියාවලිය අවසන්. හරි නේද?
ඔව් නංගි. ඔයා හොඳට පාඩම් තේරුම් ගන්න තියෙනවා. අපේ ප්‍රශ්නේ උනේ පහෙන් බෙදෙන සංඛ්‍යාවක් නම් ප්‍රතිදාන කිරීම. ඒ කියන්නේ පෙන්වන්න නැත්නම් ඒක පහෙන් බෙදෙන්නේ නැහැ. ඉතින් මෙන්න මෙතනදී අපි මේ අඳපු ගැලින් සටහනේ තීරණයක් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ තීරණය ගන්නේ ශේෂය බිඳුවද කියලා අහන අවස්ථාවේ. අන්න ඒ වගේ ගැලින් සටහන් වලට අපි කියනවා වර්ණයක් සහිත ගැලින් සටහන් කියලා.
අකේ, අපි අනුක්‍රමයක් සහිත ගැලීම් සටහන්, වර්ණයක් සහිත ගැලීම් සටහන් කියන දෙකම ඇන්දානේ. අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ පුනර්කරණ සහිත ගැලීම් සටහන් නේද?
ඔව් නංගි. ඔයාට මතකයිනේ මම කිව්වා පුනර්කරණයක් කියන්නේ එකම කාර්යයක් නැවත නැවත සිදුවීම. ඔන්න එහෙනම් අපි තවත් ගැලීම් සටහනක් අඳිමු. මං දෙන්නම්කෝ ඔයාට ගැටලුව. ගැටලුව තමයි එකේ සිට විස්සතෙක් සංඛ්‍යා පෙන්වීම. කේ සිට 20තේ සංඛ්‍යා පෙන්වීම. නංගි, ඔයා එහෙනම් ඒ ගැලීම් සටහන තනියම අඳිමුද?
හාකේ, මුලින්ම මම පියවර ටික කියන්න. ගැටලුව එකේ සිට 20තෙක් සංඛ්‍යා පෙන්වීම නම් අපිට බලන්න වෙනවා මේ සංඛ්‍යා 1ත් 20ත් අතර තියෙන සංඛ්‍යාද කියලා. මුලින්ම පළවෙනි පියවර විදියට අපි කරන්නේ සංඛ්‍යාව විදියට එක ලබා ගන්න එක. දෙවෙනි පියවර එම ලබාගත්තු සංඛ්‍යාව 20ට අඩුද කියලා අපි බලනවා. තුන්වෙනි පියවර විදියට 20ට අඩු නම් අපි ප්‍රතිදානය කරනවා. හතරවෙනි පියවර සංඛ්‍යාවට අපි එකක් එකතු කරනවා. පස්වෙනි පියවර තමයි ආයෙම දෙවෙනි පියවරට යන එක. ඒ කියන්නේ දැන් එකක් එකතු වෙලානේ තියෙන්නේ. ආයෙම අපි බලනවා මේ සංඛ්‍යාව 20ට අඩුද කියලා. එහෙමනම් ආයෙම 20ට අඩු නම් ප්‍රතිදානය කරනවා. ඊළඟට ආයෙ මේ සංඛ්‍යාවට එකක් එකතු කරනවා. ආයෙම දෙවෙනි පියවරට යනවා. හරි නේද අක්කේ?
ඕ නංගි. හරි දුවේ පුතේ, අපි එහෙනම් දැන් පුනර්කරණය කියන්නේ මොකක්ද කියලා දැනගත්තනේ. දැන් අපි අක්කා දීපු ගැටලුවට අදාළව නංගි කියපු විස්තර ටිකත් එකතු කරගෙන ක්‍රියාකාරකම් අංක 6 තියෙන ගැලීම් සටහන අඳිමු.
හොඳයි දුවේ පුතේ. අපි මුලින්ම මොකද කරන්නේ? අපි ආරම්භය කියන සංකේතය අඳින්න ඕනේ. දැන් දුවල පුතාලා දන්නවා ආරම්භය කියන සංකේතය කොහොමද අඳින්නේ කියලා. එම ආරම්භයේ සංකේතය ඇඳලා ඒකේ ඉඳලා අපි ඊතලයක් අඳිනවා පහළට. ඊට පස්සේ අපි ලියනවා මොකද්ද? අපි මොකද මුලින්ම කරන්න ඕනේ? සංඛ්‍යාව ලෙස 1 ලබා ගන්න එක නේද? සංඛ්‍යාව ලෙස 1 කියන සංඛ්‍යාව අපි ලබා ගැනීම කියන එක අපි ලියනවා සමාන්තර ආශ්‍ර හැඩයක් ඇතුලේ. මොකද ඒක ආදානයක් නිසා. ඊළඟට අපි ඊතලයක් අඳිනවා පහළට. අපි මේකෙදි මොකද කරන්නේ? අපි තීරණයක් ගන්න. සංඛ්‍යාව 20ට අඩුද වැඩිද කියලා අපි බලන්න ඕනේ. හරි නේද? සංඛ්‍යාව 20ට අඩුද කියලා අපි බලනවා. 20ට අඩු නම් මොකද වෙන්නේ? දැන් මේ 20ට අඩුද කියන සංකේතය අපි අඳින්නේ රොම්බසයක හැඩය. පුතාලට මතක ඇති, නැවත නැවත අපි මතක් කරන ගමන්ම මේව ඇඳගෙන යමු. සංඛ්‍යාව 20ට අඩුද කියලා අපි රොම්බසයක හැඩයක් ඇඳා ඊළඟට අපි ඔව් නම් අපි පහළට ඊතලයක් අඳිමු. ඔව් කියලා ලියමු ඊතලේ ළඟින්. ඔව්. ඊළඟට අපි මොකද කරන්නේ? සංඛ්‍යාව පෙන්වීම නේද? 20ට අඩු නම් අපි සංඛ්‍යාව පෙන්නනවා. සංඛ්‍යාව පෙන්වීම. මේ හැඩය මොකද්ද? ප්‍රතිදානයක් නිසා අනිවාර්යයෙන් මේක සමාන්තර ආශ්‍ර හැඩයක් ගන්නවා. ඊළඟට අපි මොකද කරන්නේ? අපි ඊතලයක් අඳිනවා පහළට. පහළට ගැලීම් දිශාව දක්වලා අපි මොකද කරන්නේ? සංඛ්‍යාවට එකක් එකතු කිරීම කරනවා. සංඛ්‍යාවට එකක් එකතු කිරීම කියන්නේ පුතේ මෙතෙන්දි ක්‍රියාවලියක්. ඒක අපි ආදානයක්වත් ප්‍රතිදානයක්වත් නෙමෙයි. ඒක ක්‍රියාවලියක්. ඒක නිසා ඒක අපි ඍජු කෝණාශ්‍ර හැඩයකින් තමයි දක්වන්නේ. ඔන්න පුතේ, අපි දැන් ඔව් කියන කරුණ පැත්තට අපි පහළට සංකේත ඇඳගෙන ආවා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ නැත කියන එක නේද? අපි සංඛ්‍යාව 20ට අඩුද කියන වරණේ ඔව් කියන එක පැත්තට අපි ඇඳගෙන ආවා. දැන් අපි නැත කියන ඊතලය අඳිමු. සංඛ්‍යාවට 20ට අඩුද කියන තැන ඉඳලා ඊතලයක් අඳින්න දකුණු අත පැත්තේ රොම්බසේ මුල්ලකින් නැත කියලා ලියමු. නැත්නම් මොකද වෙන්න ඕනේ? 20ට අඩුද? නැත්නම් මොකද කරන්නේ? අපි ඒක අවසානයට යවන්න ඕනේ. එහෙම නේද? අවසානය කියන සංකේතයට යවන්න ඕනේ. අපි තාම අවසානය ඇඳේ නැහනේ. ඒ වුණාට කමන්නේ. ඔයාට පුළුවන් දැන් පහලට ඊතලයක් ඇඳලා අවසානය කියලා දක්වන්න. හරි. දැන් පුතේ මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. අපි මේ ගැලීම් සටහන ඇඳලා ඉවරද? නෑ, අපි තාම ඇඳලා ඉවර නෑ. මොකද මේකේ පුනර්කරණයක් සිද්ධ වෙනවද? පුනර්කරණයක් සිද්ධ වෙන්න නම් මේ ක්‍රියාව නැවත නැවත සිදු වෙන්න ඕනේ. ඒ වුණාට අපි තාම මේක නැවත නැවත සිදු වෙන්න ඇඳලා නෑ. මොකද වෙන්නේ? අපි ඔවුනම් සංඛ්‍යාව පෙන්නනවා. සංඛ්‍යාවට එකක් එකතු කරනවා කියන තැනින් ඔන්න අපේ ඔව් කියන කොටස ඉවර වෙලා. මොකද වෙන්න ඕනේ? සංඛ්‍යාවට එකක් එකතු කරලා අපි ඒ ඊතලේ ගැලීම් දිශාව දක්වන්න ඕන සංඛ්‍යාව 20ට අඩුද කියන එකට. මොකද අපි කරන්න ඕනේ සංඛ්‍යාවට එකක් එකතු කිරීම කියන ඍජු කෝණාශ්‍රය ඉඳලා අපි රොම්බසයට ඊතලයක් අඳිනවා. එතකොට මොකද වෙන්නේ? නැවත නැවත මේ කාර්ය සිද්ධ වෙන්න පුළුවන් වෙනවා පුනර්කරණයක් විදියට. හොඳයි, අපි දැන් අපේ ක්‍රියාකාරකම් අංක 6 තියෙන ගැලීම් සටහන ඇඳලා ඉවරයි. හොඳයි පුතේ, අපේ මේ ඇක්ටිවිටි 6 ක්‍රියාකාරකම් අංක 6 ගැලීම් සටහනේ ප්‍රතිදාන විදියට අපිට ලැබෙන්නේ මොනවද? ප්‍රතිදාන විදියට පුතේ අපිට ලැබෙනවා 1 සිට 20 දක්වා සංඛ්‍යා ටික. ඒ තමයි අපේ ප්‍රතිදානය වෙන්නේ.
දැන් අපි මේ ගැලීම් සටහනට 21 එකතු වෙලා 20ට 21 ආවා කියන්නකෝ. එහෙම වුණාට පස්සේ මේ තීරණය ගන්න රොම්බසේ තියෙන අන්න එතනදී අහනවා සංඛ්‍යාව 20ට අඩුද කියලා. 21 කියන එක 20ට අඩුද? නැහැ නේද? එහෙනම් ඒක නැත කියන පැත්තෙන් පිට වෙලා ගිහිල්ලා ඉවර වෙනවා අවසානය කියන තැනින්. අවසාන වුණාට පස්සේ ආයමත් මේක නැවත නැවතත් පුනර්කරණය වෙනවද? නැහැ. එහෙනම් අපිට සංඛ්‍යා පෙන්වන්නේ 1 ඉඳලා 20 වෙනකන් විතරයි. 21න් පස්සේ පුනර්කරණය වෙන මේ ගැලීම් සටහන නතර වෙනවා. හොඳයි, අපි එහෙනම් තව ක්‍රියාකාරකමකට යමු. දුල පුතාලා මේ ක්‍රියාකාරකම ලියාගන්නකෝ. මම ඔයාලට ගැලීම් සටහනක් අඳින්න ගැටලුවක් ඉදිරිපත් කරන්නම්. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය සෙවීම සඳහා වන ගැලීම් සටහන පහත දැක්වේ. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය සෙවීම සඳහා ගැලීම් සටහනක් නිරූපණය කරන්න. හොඳයි, දැන් දූල පුතාලා පියවරයන් ටික මතක් කරගන්නකො බලන්න. ඍජු කෝණාශ්‍රය වර්ගඵලය සොයන්න උවමනාවෙන ආදානයන් මොනවද? ක්‍රියාවලිය මොකක්ද? ප්‍රතිදානය මොකක්ද කියලා වෙන් කරගන්නකො බලන්න. හොඳයි, මං හිතන්නේ දූල පුතාට මතක් වෙන්න ඕනි ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න නම් අපිට උවමනා වෙනවා ඍජු කෝණාශ්‍රයේ දිග හා පළල. නේද? ඍජු කෝණාශ්‍රයේ දිග හා පළල අපි ආදානය කරාට පස්සේ ක්‍රියාවලිය වෙන්නේ වර්ගඵලය ලබා ගන්න දිග හා පළල ගුණ කිරීම. එතකොට ක්‍රියාවලිය වෙන්නේ දිග ගුණ කිරීම පළල. හොඳයි, ඊට පස්සේ අපේ ප්‍රතිදානය වෙන්නේ වර්ගඵලය පෙන්වීම. අපේ ප්‍රතිදානය වෙන්නේ වර්ගඵලය පෙන්වීම. හොඳයි, අපි දැන් එහෙනම් අපේ ගැලීම් සටහන අඳිමු. මුලින්ම ආරම්භයට අදාළ සංකේතය මතකයි නේද? ඍජු කෝණාශ්‍රයක ශීර්ෂයන් වක්‍ර වෙලා පැන්නේ. අන්න ඒ සංකේතය අපි පාවිච්චි කරන්නේ. ඒ සංකේතය අපි ඇතුලෙන් ලියනවා ආරම්භය කියලා. ආරම්භය කියලා ලියලා ඊළඟට ගැලීම් දිශාව පෙන්වන්න අපි ඊතලයක් යොදනවා පහළට. පහළ පැත්තට යොදලා ඊ හිස තියෙන්නේ එතකොට ආරම්භය කියන පැත්තේ නෙවෙයි අනිත් පැත්තේ කොනේ. හරි. ඊළඟට අපි ආරම්භ වුණාට පස්සේ අපේ ක්‍රියාවලියට අදාළ ආදානයන් ඇතුළත් කරන්න ඕනිනේ. ඒ නිසා අපි සමාන්තරාශ්‍රයක් ඇඳලා සමාන්තරාශ්‍රය ඇතුලේ අපි ලියනවා ඍජුකෝණාශ්‍රයේ දිග හා පළල ඇතුළත් කිරීම. ඍජුකෝණාශ්‍රයේ දිග හා පළල ඇතුළත් කිරීම. ඔව්, දැන් දූල පුතාලට මෙහෙම කරන්නත් පුළුවන්. අපි එකම සමාන්තරාශ්‍රයේම දිග හා පළල ඇතුළත් කරානේ. එහෙම නැතුව දූල පුතාලට පුළුවන් තවත් විදිහකට කිව්වොත්, පළවෙනි සමාන්තරාශ්‍රයට ඍජුකෝණාශ්‍රයේ දිග ඇතුළත් කිරීම කියලා ලියලා ආයෙමත් ඊතලයක් පහළට යොදලා ආයෙත් සමාන්තරාශ්‍රයක ඍජුකෝණාශ්‍රයේ පළල ඇතුළත් කිරීම කියලා ලියන්න. මේ කොයි විදිහට ලියුවත් දුවේ පුතේ ගැලීම් සටහන නිවැරදි. තේරුණා නේද? හොඳයි. දැන් අපි දත්ත ආදානය කරා. ආදානය කරලා ඉවර වෙලා ඍජුකෝණාශ්‍රයේ නැවතත් ඍජුකෝණාශ්‍රයේ පැත්තේ ඉඳලා පහළ දෙසට ගැලීම් ඊතල වලින් දක්වනවා. අපි දැන් ආදානයන් කරලා ඉවරයිනේ. අපිට ඊළඟට තියෙන්නේ ක්‍රියාවලිය. අපි ක්‍රියාවලිය දක්වන්න පාවිච්චි කරන්නේ ඍජුකෝණාශ්‍රාකාර හැඩය. මේ ඍජුකෝණාශ්‍ර හැඩය අපි ඇතුළත ලියනවා වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. හොඳයි, දැන් අපි ආදානයන් ඇතුළත් කරා. ඊළඟට අපේ ක්‍රියාවලියත් අපි ගැලීම් සටහනට ඇතුළත් කරා. අවසාන වශයෙන් අපිට තියෙන දැන් අපේ ක්‍රියාවලියට අදාළ ප්‍රතිදානය ලබා ගන්න. දැන් නැවතත් අපේ ක්‍රියාවලිය ලියපු ඍජුකෝණාශ්‍රයේ ඉඳලා පහළ දෙසට ඊතලයක් යොමු කරනවා. ඊතලයක් යොමු කළා. අපි ප්‍රතිදානය පෙන්නුම් කරන්නේ කොහොමද? සමාන්තරාශ්‍රයක් මගින්. ඔව්, අපි සමාන්තරාශ්‍රයක් ඇඳලා සමාන්තරාශ්‍රයේ ඇතුළත ලියනවා වර්ගඵලය පෙන්වීම කියලා. ඇතුළත ලියනවා අපි වර්ගඵලය පෙන්වීම කියලා. හොඳයි, දැන් අපි ඇතුළත් කරපු දිග හා පළල අදාළව වර්ගඵලය ලැබිලා ඒක පෙන්නුම් කරලා ඉවරයි. දැන් අපේ ගැලීම් සටහනට අදාළ ක්‍රියාවලියයි ප්‍රතිදානයයි පෙන්නුම් කරලා ඉවරයි. අපි අවසාන වශයෙන් අපේ ගැලීම් සටහන ඉවරයි කියලා පෙන්වන්න ආරම්භය වගේම සංකේතයක් යොදලා පහලින් ඒක ඇතුළත අවසානය කියලා නිරූපණය කරනවා. මා හිතන්නේ දූල පුතාලා ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයට අදාළ ගැලීම් සටහන අඳින්න ඇති කියලා. දූල පුතාලා මේක බැලුවම මට කියන්න බලන්න, මේ ගැලීම් සටහන අයිති වෙන්නේ අනුක්‍රමණයකටද වර්ණයකටද පුනර්කරණයකටද කියලා?
අනුක්‍රමයකට නේද?
හරියටම හරි. දූල පුතාලටත් මං හිතන්නේ ඒක තේරෙනවා නේද? අපි ඇතුළත් කරන දිග පල්ලට අනුව ගණනය කිරීම කළා, වර්ගඵලය හම්බලා අපි ඒක නිරූපණය කරනවා. එතනින් අපේ ගැලීම් සටහන ඉවර වෙනවා.
හොඳයි දුවේ පුතා, අද දවසේ පාඩම මෙතකින් අපි නිමා කරනවා. ඒ වගේම මතක් කරනවා දෝල පුතාලට මේ පාඩම ගැන ලබාගත් දැනුම තහවුරු කරගන්න තවත් අවස්ථාවක් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දූල පුතාලට ලබා දීලා තියෙනවා. කරන්න තියෙන්නේ www.spedu.sch.lk කියන වෙබ් අඩවියේ Digital Planet කියන ලින්ක් එකට යන්න. එතනින් තොරතුරු තාක්ෂණ ඒකකයට අයත් බ්ලොග් වෙබ් අඩවියේ Ultimate ICT පිටුවට යන්න. එතන තියෙන තක්සේරු පත්‍රිකාවලට පිළිතුරු ලියන්න පුතාලට පුළුවන්කම තියෙනවා. මාර්ගගතව ලියන අයට ලකුණුත් ලැබෙනවා. එහෙම නැත්නම් බාගත කරගෙන පිළිතුරු ලියන්න පුළුවන්. මේ අවස්ථාවෙනුත් ප්‍රයෝජන ගන්න කියලා මතක් කරන ගමන් අද දවසේ පාඩමේ කටයුතු මෙතකින් නිමා කරනවා.
ඔබ ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. තොරතුරු තාක්ෂණ විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් වී නම් ICT හිස්තනක් Q හිස්තනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්. සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.0.488.1.488 0.7.0.488.1.488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කල යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
පූජ්‍ය අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර